ඔතනින් හොයාගෙන යනකොට ටිකක් වෙන් කරගන්න පුළුවන්. අර මුලින්ම අහපු ප්‍රශ්නේ තියෙනවා ඒක මේ එකක් දකින්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් දකින මට්ටමේදී චක්කු විඥාන මට්ටමනේ නේද? චක්කු විඥාන මට්ටම ඊළඟට ඒක දැනගන්න මට්ටම කියනකොට හිතෙන් සංස්කාර කරන මට්ටම. ඒ කියන්නේ දැන් මෙහෙම ගන්නකොට චක්කු විඥාන මට්ටම කියනකොට ඇහැයි මොකද්ද දෙයක් රූපය. ඇහැට අරමුණු වෙන මොනවද දෙයක් තියෙනවා. ඕක කොච්චරයි චක්කු විඥාණයට කියන්නේ. චක්කු විඥාණයට කියන්න බෑ ඕක පීරිසියක් කියන එක. ඇහැට අරමුණු වෙන යම්කිසි රූප ස්වභාවයක් තියෙන වර්ණ සටහන. අනිත් ඒවායින් වෙන් කරලා දෙනවා. ඇහැට පේනවනේ මුළු රූපෙම ඒකෙන් මේ කැලල වෙන් කරලා දෙනවා. ඒක තමයි රූප සංඥාව. එතකොට චක්කු විඤ්ඤාණයට පුළුවන් ඒකට අදාළ දෙයකට අදාළ රූප සංඥාවක් කරන් දෙන්න විතරයි. ඊළඟට ඕක මනසට බාර කරාම මනස තමයි ඕක තව ටිකක් ඇනලයිස් කරලා අර පරණ අධ්‍යක්ෂීම් ටිකක් දාලා ඔහොම එකක් නම් ඕක පීරිසිය. ඒකට පීරිසියට කරන්න පුළුවන් දේවල් චේතනා ටිකත් එක්ක තමයි ඕක එන්නේ. ඒකට හිත දැනගන්න මට. එතන සලායතන කියන්නේ මෙහෙමයි. දැන් පටන් ගන්නෙ චක්කායතනෙනේ. ඇහෙන්නේ වර්ණ සංඥාව ගන්න ඒ චක්කු විඥාන මට්ටම. ඊළඟට හිත දැනගන්න මට්ටම එනකොට මන ආයතන. මන ආයතනෙට අරමුණු උනේ චක්කු විඥාණයෙන් අරන් දීපු ටිකයි තව හිතෙන් දාන ටික. හරි සංස්කරණය කරන්න උදව්. මේ මොහොතේ ටිකයි පරණ අධ්‍යක්ීම් ටික. ওই ටික එකතු කරලා තමයි අලුත් හිතක් හදන්නේ. මෙහෙම දෙයක් තියෙනවා දැනගත්තා කියලා. එතකොට හැබැයි දැන් හිත කෙලින්ම එළියේ තියෙන දෙයක් ගැන හිතනවා කියන අදහසෙන් ඉඳන් තමයි ඔබ කරන්නේ. චක්කු විඥානේ මුලාව හදලා දුන්නා. මේ දෙපැත්ත බෙදලා දුන්නා. නැහැ මේ පැත්තේ අඳුර ගන්න දේ බාහිරව තියෙනවා. හරි. එතන මුලා වෙලා ඊළඟ මට්ටමට ගියොත් ඒකට තව ටිකක් පෝර දානවා. ඒ විඤ්ඤාණයෙන් දැනගත්ත දේ තව ටිකක් එහාට ගෙනියන්න. එතනිනුත් තව ටිකක් එහාට ගෙනියන්න. ඒ ගෙනියන්නේ තණ්හාව. මේක ගැන තව ටිකක් මොනවා හරි හිතන්න ඕන වුණොත් හිතන්න කියන්නේ ඊළඟට ඒ ගැන ක්‍රියා කරනවා. ඒක ආයි බලන්න හිතෙන්න පුළුවන්. ඒකේ සද්දය අහන්න හිතෙන්න පුළුවන්. අල්ලලා බලන්න හිතෙන්න පුළුවන්. එහෙමද එහෙමද කියලා. ඒක කරන්නේ තණ්හාව. එතකොට ආයේ ආයේ ආයතන හදන්න හේතු ටික තමයි දැන් සකස් වෙලා තියෙන්නේ සමුදේ. තේරුණා දැන්? මුලින්ම දකින්නකොට සමුදයක්ම නෙවෙයි ඒක. ඇහැට අරමුණු වෙන යම් කිසි දෙයක් තියෙනවා. ඇහැයි රූපේ වෙන් කිරීම විතරයි චක්කු විඥාණයට පුළුවන්. හරි? ඒකට කියනවා පස්සේ කියලා. ඇහැයි රූපේ චක්කු විඥාණේ ඔච්චරයි කියන්නේ. ඒ විඤ්ඤාණයට දැනගන්න පුළුවන් ඇහැයි රූපෙයි කියලා දෙයක් තියෙනවා කියන එක විතරයි චක්කු විඤ්ඤාණයට. ඒක අර කර්ම මට්ටමට ගිහින් නැහැ. ඒක දෙවනුවා තමයි දැන් හිතේ චේතනා ටික එන්න මනසට දානවා. ඒකත් මනස ඕක ගන්නේ අර මුලාවත් එක්ක. අන්න එළියේ දෙයක් තියෙනවා දැන් ඒක අඳුර ගන්න. එතකොට අඳුර ගන්නවා දැන් අර එළියේ තියෙනවා කියන විශ්වාසය උඩ ඒකට ඊළඟට තව තව අදහස් ටිකක් දානවා පරණ අධ්‍යක්ෂින්. ඒ එතකොට තමයි අන්න ඒක පීරිසියක් නේ කියලා දැනගන්න. දැන් මේක දැන් මුලින් උනේ පස්සේ දැන් පස්ස සමුදයක් වෙලා ආයේ ආයතන උපද්දා. ආයේ ආයේ දිගට ගෙනියන්න.
ආයතනෙ පී වෙනවයි කියන එකේ අර්ථය ඇස හා සම්බන්ධව ඇති වෙන රූපයක් සඳහා ඇති වෙන සිතුවි. ඒකනේ.
එහෙම තමයි අපිට හිතෙන්නේ. චක්කු විඥානෙන් කියන්නේ ඇහක් තියෙනවා දෙයක් තියෙනවා කියලා. අපි දැනගන්න විදිය. හැබැයි ඒක යථාභූත ස්වභාවය නෙවෙයි. අපි ඇත්ත දකින්න නම් ඇහැ ඉක්මවා යන්න ඕනේ. ඇහැට කරන්න පුළුවන් කෘත්‍යයි විඥාණයට කරන්න පුළුවන් වැඩේ ඔය ටික අඳුර ගන්න. දැන්
ආයතනය බිහි වෙනවා කියන්නේ ඒ හා ඒ සම්බන්ධව ඇති වෙන සිතුවිලි
සමුදාය.
ඔව්. يعني දැන් පීරිසය කියනවා නම් පීරිසය කියලා සිතුවිලි
සිතුවිලි
සිතුවිලි.
ඔව්. සංස්කාර කියන්නේ චේතනාමයි.
එතන තමයි සලආයතන. ඒ පීරිසය නැත්තම් ශබ්දයක් කියලා එන්නත් පුළුවන්. නැත්තම් කණෙන් එන එක ශබ්දයක් නෙවෙයි තේන්නේ.
සලආයතන කියන්නේ දැන් මේ හයෙන් කොයිකද කියන එක
ගන්නවා.
දැන් මේ පීරිසිය කියලා දැනගන්නකොට ඔන්න මන ආයතනෙන් දැනගත්තා. ආ ඔය පීරිසිය අල්ලලා බලන්න ඕන. ආ ඒක මැටිද ප්ලාස්ටික්ද මොනවද කියලා එහෙම හිතෙන්න පුළුවන්. ඔන්න දැන් කාය ආයතනේ උපද්දන. ස්පර්ශයක් ගන්න. තේරෙනවා? එහෙනම් නැත්තම් තව සැරයක් බලන්න ඕන මේ පීරිසිය. තව ටිකක් හොඳට බලන්න ඕන. ඔන්න චක් ආයතනේ උපද්දන. ඇහැක් උපද්දන. එහෙනම් තා එකේ සද්දයක් තියෙනවා නම් ආයෙ අහගෙන ඉන්න ඕනේ බලන්න ආයෙ ඒක ඇහෙනවද කියලා. තව ටිකක් හොඳට.
ඒ කියන්නේ දෙවෙනි වතාවක් ඇති කරනවා කියන එකද
තේරෙන්නේ? ආයෙ ආයෙ ආයතන උපද්දන. ඒ ආයතනයක් උපද්දනවා කියන්නේ ආයෙ ඔය පොදියම එතනක් තියෙනවා. පංච උපාදානස්කන්ධෙමයි ආයෙ උපද්දන. මුලින් මුලිනුත් පහ පංච උපාදානස්කන්ධේ. හරි? ඊළඟට හදන්නේ ඒකට සමුදය. ඒ හදන්නේ සමුදය කියලා නම දුන්නාට ඒකත් පංච උපාදානස්කන්ධය. හැම හිතක්ම පංච උපාදානස්කන්ධය. ඔය ಜಾති පහ තියෙනවා හැම හිතක. ඒවයි අවිද්‍යාව යෙදෙනකන්. ඔව්. එක හිතක් කියන්නේ. චිත්තක්ෂණාර චිත්ත වීති මට්ටමට කඩනකොට ටිකක් ඊට වඩා කොටක් වෙනස් වෙනවා. මොකද චක්කු විඥාන කියන්නේ වෙනම කුඩා චිත්තක්ෂණයක්. ඊට කලිනුත් තියෙනවනේ සිත්. ඒවයි තියෙන අර කතා ටික දුර්වලයි. දැන් මේ හිතක් කියන්නේ ඔය මුළු චක්කු විඥානය කියන්නේ භවංගය, භවංග චලනය, උපච්ඡේදය තියෙනනේ පංච ධාරා වජ්ජනය චක්කු විඥාන සිත ඊළඟට සම්පටිච්චන සම්තිරණ වොත්තපන ඔය ඔක්කොම ටික එකට දාලා එන අදහස මේ කියන්නේ. ඉතර කැඩුවොත් ඔක තව තව සංකීර්ණයි. දැනට ගන්න වොත්තපන දක්වා ටික එකක්. ඒක තමයි මං චක්කු විඤ්ඤාණය කිව්වේ. ඊට පස්සේ මනසට බාර කරහම තමයි අර ජවන් සිත් ටික චේතනා. ඒවා තමයි කර්ම මට්ටම්. අර දෙවෙනියට හිතෙන් මේ පීරිසිය කියලා දැනගන්නකොට කර්ම මට්ටම්. එකකට අපි සකස් කරනවා. අතෙන්ට එනකන් කර්ම බවටපත් වෙලා නැහැ. විඥාණය මුලා කරන්න හදනවා විතරයි. මුලා වෙලා කර්ම කරනවද නැද්ද කියන එක අර ඊළඟට හිතෙන් කරන දේ. ඒකයි උතන නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. අතනම අපි දැක්කොත් මේ මෙහෙම වැරද්දක් වෙන්නේ කියලා අර කර්ම කරන මට්ටමට යන්නේ. තේරුණා? නාම රූප කියනකොට මතක තියාගන්න ඔය පහම තියෙනවා. රූප තියෙනවා. නාම කියන්නේ මොනවද? වේදනා සංඥා චේතනා.
අක්
ඒ යනවා කිව්වට මෙන්න මෙහෙම ගන්නකො මම ඔය මම පැහැදිලි කරන විදිය. ඒ යනවා කිව්වට අවිද්‍යාපච්ච සංඛාරා කිව්වහම ඔය ටික ඔක්කොම දුක්ඛ වෙනකන් එතන හට ගන්නවා. ඇතුව එක මොහොතේ. අවිද්‍යාව තියෙනවා, සංඛාරය තියෙනවා, විඥාණය තියෙනවා, නාම රූපේ තියෙනවා, සලආයතනෙ තියෙනවා, පස්ස තියෙනවා, ඔය සේරම තියෙනවා. අපි ඕක වෙන් කරලා කඩන්න ගියොත් තමයි ඔය පැටලෙන්නේ. අවිද්‍යාව යෙදුනද ඉතුරු ටික ඊයේ දිගා දුක වෙනකන් තියෙනවා මොකද සංකීර්තේන පංච උපාදානස්කන්ද දුක්ඛං දුක තියෙන අපිට දැනෙන්නේ නැති එක වෙනම එකක් අර පීරිසයක් කිව්වහම මොකද්ද ඕකේ තියෙන දුක කියලානේ අපිට හිතෙන්නේ මේක සියුම් මට්ටමේදී දුක හටගෙන
චේතනා
තියෙන්න මොන චේතනා ඔය එකක්වත් තියෙන්න බෑ අනිත් ඒවා නැතුව අන්න ඔහොම සම්බන්ධයක් තියෙනවා ඒක අර තනිව පවතින්න බෑ ඔය එකකටවත් අනිත් ඒවයි සහයෝගයෙන්මයි ওই ටික තියෙන්නේ අපි වෙන් කරලා ගන්න ගිය ගමන් කාලෙට අහු වෙනවා මොකද අරක නැති වෙලා මේක හටගෙන එහෙම එකක් නේ ප්‍රතිසංකප්ත මේ තියෙනවා නම් මේකත් තියෙනවා ඉවස්මෙන් සති ඉදන් හොති ඒ මොහොතේම හටගෙන දුක කියන එක මේ මේ අවිද්‍යාව යම් හිතක යෙදුනද එතනමයි දුක එකනේ කර්ම වෙලා පස්සය කියනකොටම පස්සපච්චය වේදනා තියෙන ඕක නවත්තන්න බෑ නේද චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චය වේදනා පස්සෙන් නවත්තන්න බෑ වේදනාව නැති සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ විජාති තුනෙන් එකක් ඇවිල්ලා වේදනාපච්චය තණ්හා වේදනාවෙන් නවත්තන්න බෑ තණ්හාව අපි යොතන තමයි ගොඩාක් වරද්ද ගන්න තැනක් ඒක මම බය නැතුව කියනවා හුඟක් අය යොතන තමයි හිර වෙලා ඉන්නේ නෑ වේදනාවෙන් නවත්තන්න පුළුවන් තණ්හාවට යන්න නොදී කියලා එහෙ නැත්තම් පස්සෙන් නවත්තන්න පුළුවන් ඉතුරු ටික යන්න නොදී එහෙමනම් ඇයි මේ පස්ස නිරෝධයක් ගැන කියන්නේ අවිඥා නිරෝධා සංකාර නිරෝධා විඥාන නිරෝධා නාම රූප නිරෝධා පස්ස නිරෝධෝ රහතන් වහන්සේ කියන්නේ පස්ස නිරෝධයි අපි හිතන්නේ නෑ නෑ රහතන් වහන්සේට පස්සේ තියෙන ඉතුරු ටික තමයි නැත්තේ ඔතන වරද්දගත්තු තැනක් ඒක මේ හිතන්නේ 99%ක්ම ඔය මතේ ඉන්නේ ඒක මේ කියන්නේ නුවණින් විමසන්න මේක මෙහෙම ගන්න නෙමෙයි ධර්මයට අනුව නුවණින් විමසන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. මේක මෙහෙම කියලා පිළිගන්න නෙමෙයි. දැන් පස්ස නිරෝධා කියන එක තේරුම් ගන්න බෑ මේ සම්මාදිට්ඨිය නැත්තම්. ඔය අනිච්ච සංඥාව දන්නේ නැත්තම්. ඒ කියන්නේ ඔකේ සම්මාදිට්ඨිය ගන්න සම්මාදිට්ඨි සූත්‍රය කියනවා පස්සේ මොකද්ද? පස්ස සමුදේ මොකද්ද? නේද? නිරෝධේ මොකද්ද? නිරෝධ මාර්ගේ මොකද්ද? නැත්නම් එයාටයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ මාර්ගේ පටන් ගන්න තැන. ඉවර වෙන තැන නෙමෙයි. ඒ දැක්ම ගත්තු කෙනාට වඩන්න මාර්ගය තියෙනවා. ඒක තමයි අනිච්ච සංඥාව වඩන්න. කඩන්න පුළුවන් මැද්දෙන් කැඩුවත් ඔක්කොම කැඩෙනවා. එක තැනක් කැඩුවොත් මුළු පටිච්ච සමුප්පාදෙම කැඩුවා. කඩන තැන වෙනස් වෙන්න පුළුවන්. හරි? ඒක නිකන් චේන් එකක් වගේ තියෙන්නේ. අර වලල්ලක් කියලා හිතන්න.
දැන් වේදනාව අපි
නවත්ත ගත්තොත් හරි. ඒ වට වේදනාව නවත්තන්න බෑ පස්සේ නවත්තන්න. ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නැවැත්තුවා නම් ඔක්කොම නැවැත්තුවා. කක් හරි තියනවා නම් ඔක්කොම තියෙනවා. අයි පච්චයා කියනකොට තියෙන්නේ බෑ. ඒක තමයි මං කිව්වේ එක එක්කෙනාට වෙනස් වෙනවා කියන්නේ. ඕවා කඩන්න විදිහ තමයි මේ අනිච්ච සංඥාවෙන් දීලා තියෙන්නේ නැත්නම් සම්මාදිට්ඨියෙන් දීලා තියෙන්නේ. හැබැයි අපි හිතන අනිච්ච සංඥාව නම් නෙවෙයි. මේකයි මේක හටගන්න හේතු මේකයි නිරෝධය මේකයි කියලා දකින දැක්.
අවිද්‍යාව චන්දරාගේ බුද්ධමනාත්තන්
දෙකම නවතිනවා ඉතින් එකක් නවතිනකොට දැන් ඔය පටිච්ච සමුප්පාදේ ටිකක් අයින් කරනවා කියලා එකක් නැහැ කරන්න බෑ දැන් තණ්හාව නවත්තන්න පුළුවන්ද බලන්න ඉතුරු ටික නැතුව ඒකයි නිවනට එක එක නම් දෙන්නේ තණ්හක්ඛයෝ නිබ්බාන ඉතින් එහෙනම් තණ්හාව නැතිලා අවිද්‍යාව ඉතුරු වෙන්න බෑනේ නිබ්බාන. රහතන් වහන්සේ තණ්හාව ක්ෂය කළා කියන්නේ රහත් වුණානේ. එතකොට අවිද්‍යාවක් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. දැන් ඒවා ඔක්කොම එකට දුරු වෙන්නේ. මොකද මේවා එකකට එකක් සම්බන්ධයි. මේ හැදිලා තියෙන දේ. එකතනක් මේ කියන්නේ තුනී කිරීම නෙමෙයි. ඉතුරු නැතුව කැඩුවා නම් අනිත් ටිකත් කැඩෙනවා. ඒ කඩන මාර්ගය තමයි එක එක අවස්ථා. දැන් සෝවාන් අවස්ථාව කියන්නේ ওই මාර්ගය දකින්න එක. මාර්ගයට වැටුණා කියන එකනේ සෝතාපන්න කියන්නේ. මෙහෙම දෙයක් තියෙන්නේ කියලා අවබෝධ කරන එකමයි සෝවාන් වීම. හැබැයි එතනින් ඉවර නෑ, රහත්තුන් නෑ. තව දැන් කරන්න ඕන දේ ඔන්න තේරුම් ගත්තා. ගෙන සම්මාදිට්ඨිය ආවා හරියට. ආයේ මාර්ගය මේකයි, ඒ කියන්නේ මාර්ගය මේකයි, මාර්ගය නොවන දේ මේකයි කියලා නුවණක් ආවා. ආරේ මාර්ගය මේකයි, අනිත් ඒවා ලෝකිතයි දිදී. නොයි දැක්ම හරියට එහෙම තමයි මේ ආරේ මාර්ගයට වැටීම නැත්තම් සෝතාපත්ති කියන.
අවිද්‍යාව
නැති වෙන්නේ රහත්. සෝවාන් වෙනකොට අවිද්‍යාව තියෙනවා. දැන් මාර්ගය දැක්කට වඩලා නැහනේ. එහෙම වැඩිගොත් මේ ප්‍රතිඵලේ එනවා කියලා දැක්කා කියන එකයි, ඒ මට්ටමට ආවා කියන එකයි දෙක. එක අනිච්ච සංඥා වඩලා දැන් තවත් කළ යුතු දෙයක් නැහැ කියලා දැනගන්නකොට තමයි අවිද්‍යාව දුරු වුණා කියන්නේ. තේරුණාද ඒක? කියන හින්දා නෙමෙයි ඒක, අර ඒ විදිහට බලන්න. මේ
අවිද්‍යාව දුරුනා සෝවාන් වෙන්න
පුළුවන්. පුළුවන්. අවිද්‍යාව දුරු වෙන්නේ රහත් වෙනකොට. ඒක ආයේ පැහැදිලිවම කියලා තියෙනවා. ඒ සංයෝජනවල ඉහළම ඒවනේ. සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. ඔය සංයෝජන තුන විතරයි කැඩෙන්නේ. රූප රාග තියෙනවා, අරූප රාග තියෙනවා, මාන තියෙනවා, උද්දච්ච අවිද්‍යාව. ඊළඟට කාම රාග පටිග ඒවත් තියෙනවා සෝවන් වෙනකොට. ඒකයි ඒක මාර්ගඵලයේදී. හැබැයි අවිද්‍යාව නැති වුණොත් ඔය එකක්වත් නැහැ. ඒක තමයි අපි පටිච්චසමුප්පාදෙන් දකින්නේ. අවිද්‍යාව පත්‍යය කියලා නෙන්නේ. අවිද්‍යාව නැති වුණොත් ඊටු එකක්වත් පිළිထන්න බෑ. ඒකයි ඒ රහත් වෙනකොට දුරු වෙන්නේ අවිද්‍යාව. තවා අනිච්ච සංඥා සූත්‍රයේදී කියන මේකෙන් අවිද්‍යාව දුරු වෙනවා කියලා. එනකට අස්මිමානය එකත් රහත් වෙනකොට තමයි දුරු වෙන්නේ. කෙලෙස් සම්පූර්ණයෙන් දුරු වීම. ඒක වෙනවලු අනිච්ච සංඥාව වඩනකොට. එහෙම දේශනා කරලා තියෙනවා. ඒකෙම කියන අනිච්ච සංඥා කියලා අදහස් කරන්නේ මෙන්න මේකයි. කෙනෙක් අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද කියලා ප්‍රශ්නෙම අහලා උත්තරේ දෙන්නේ. එකයි මම මේක හරි වැදගත් සූත්‍රයක් කිවි කියලා බලන්න. තව අන්න ඕක තේරුම් ගන්න එකත් වටිනවා ඇත්තටම මේ වෙන දේවල් කර කර ඉන්නවට වඩා. මොකද එතනින් තමයි මාර්ගය තෝර බේර ගන්න පුළුවන්, මාර්ගයට වැටෙන්න
පුළුවන්.
ඊට පස්සේ අනිච්ච සංඥා වඩනවා කියන්නේ ආශ්‍රව තමයි නැති කරන්නේ. තමයි දකින්නවා දකින්නවා කියන්නේ. ඔව්. දිට්ඨියෙන් අර එතන ඒ වෙනකන් තිබුණ වැරදි දෘෂ්ටි ගොඩක් කැඩෙනවානේ. එතකොට දන්නවා දැන් රූපය කියලා තාම රැවටෙන ගතිය තියෙනවා. අන්න රූපයක් තියෙනවා කියලා හිතෙනවා. එහෙන් දකින්නකොට. දැන් හැබැයි අපි දන්නවා කරන්න ඕන දේ. ඒක තමයි රූපය. ඒ රූපේ හටගත්තේ ඇයි? අන නුවණින් බලන්න පුළුවන්. ඒක දකිනකොට දකිනවා මේ මෙහෙම මේ හේතු යෙදුන හින්දා මේ රූපේ තියෙන්නේ. හේතු යෙදුන්නේ නැත්නම් රූපේ නිරුද්ධයි නේ අත්ංගම. අන්න එහෙම මෙනෙහි කරන එකේනා භාවිතා බහුලීකත. ඒක තමයි කෙලස් දුරු කරන්නේ. ඒ කියන්නේ මේ මේ මේවා ඔය මොනවද? ආශ්‍රව එක කඩන ග්‍රහණය. මේ
සමාධියේ
සමාධියේ කතාවක් ඔතන නෑ. කරන්න ඕන දේ අනිච්ච සංඥාව. අනිච්ච සංඥාව වඩන්න යනකොට පේනවා මේක කරන්න බෑනේ, හිත දුවනවනේ අර හිමි. අන්න එයාට පේනවා සමාධිය හදාගත්තා නම් මේක ලේසියි. සමාධිය නිකන් උදව් කරන අර උපකරණයක් වගේ. ඒක සමාධිය වැඩුවට මේක පේනවා කියලා එකක් නැහැ. ඒ සම්මාදිට්ඨිය නැත්තම්. හරි සම්මාදිට්ඨිය තියෙන කෙනා සමාධිය වැඩුවොත් එයාට අවබෝධය එනවා. නීවරණයටපත් වුණ හින්දා දැන් මේ මට්ටමේ අවබෝධයට වඩා වැඩි අවබෝධයක් එනවා. අපි හොඳ සමාධියක ඉඳන් ওই ටික බැලුවා. මෙනෙහි කළා. ඒ හින්දායි සමාධිය වඩන්නේ. මේ ධර්මය නොදැන සමාධිය වැඩුවට අවබෝධය එන්නේ. කර ජානතෝ පස්සතු. එයාටමයි ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. අජානතෝ න අපස්සතු. නොදන්න නොදකින කෙනාට නෙවෙයි එයාට කරන්න බෑ. එයා සමාධි වැඩුවට ධාන වැඩුවට එහෙම අවබෝධ වෙන්නේ.
ඉතින් සවසන් වශයෙන් මාර්ගඵල අවබෝධය යන්නේ අනිත් සහ අනාත්ම කියන දෙක සම්පූර්ණ කරගන්න.
හැබැයි ඒක අපි හිතන් ඉන්න තේරුම නෙවෙයි. ඒක තමයි මේ කිව්වේ. දැන් මොකද කියද්දි හිතෙනවා අනිත්‍ය කියන්නේ වෙනස් වෙන ගතිය මේ හැම මොහොතෙම දැක්කනම් හරිනේ. ඒක නෙමෙයි අදහස් කරන්නේ. අනිත්‍ය කියන්නේ මේකයි, මේක හටගන්නේ මෙහෙමයි, හටගන්න හේතු නැත්තම් හටගන්නේ නැහැ. අන්න ඒ අනිත්‍ය දැකීම තමයි අවබෝධය.
අනේ කුසල කර්ම කරාට
නෑ. ඒවා සසරේ ගෙනියන ඒවා ඉතින්. ඒවා උදව් වෙනවා මේ අවබෝධය ගන්න සමහර විට කෙලෙස් තුනී කර ගැනීම උදව් වෙනවා. ඒකට උදව් එකයි. ඒවට කියන්නේ පූර්ව ප්‍රතිපදාව කියන. පූර්ව ප්‍රතිපදාවකුත් අවශ්‍යයි. එහෙම හින්දා තමයි මේවා අහනකොට ටිකක් හරි තේරුම් යන්නේ. අපේ පූර්ව ප්‍රතිපදාවක් තිබුණා හින්දා තමයි මෙහෙම හරි මේවා අහනකොට නිකන් අනුමාන ඥානයක් හරි ගන්න පුළුවන්. මෙහෙම වෙන්නේ නැති කියලා වගේ අදහසක් නිකන් එනව නේද? ඒක ඉන්නේ පූර්ව ප්‍රතිපදාව නැති කෙනෙකුට. පූර්ව ප්‍රතිපදාව කියන්නේ දැන් ගොඩාක් කෙලස් ගොඩේ ඉන්න කෙනාට ඔක ඇහුවට තේරෙන්නේ නැහැ. ගාක් තරහා ගිහින් ඉන්න වෙලාවක ඔක ඇහුවට තේරෙන්නේ නැහැ. ඇලිීම වැඩි වෙලාවක ඇහුවට තේරෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ඒ අනික් ඔය කියන ඒවා ඔක්කොම අවශ්‍යයි. අවශ්‍ය නැහැ කියනවා නෙවෙයි. හැබැයි Taman තේරුම් ගන්න ඕන ඒ ටික වැඩුවනම් එතනින් එහා දකින්න ඕන. නැත්තම් මේ වැඩ කුටිකෙන් වැඩන්නේ. ධහමෙන් ප්‍රයෝජනෙ ගන්න වෙන්නේ. අපි ධහම කියලා හිතාගෙන අර පූර්ව ප්‍රතිකදාවම නම් කරන්නේ ධහමෙන් ගන්න ප්‍රයෝජනෙ ගන්න. ඒ ආශ්‍රව මොනවාද මොනවාද කියලා එකින් එක අරන් බලන්න ඕනේ. කාම ආශ්‍රව වෙන්නේ කාම ලෝකෙට තියෙන ඇලීම් ගැටීම් හින්දා. ඒවා ඉන්නේ කාම වස්තු හින්දා. කාම වස්තු කියන්නේ ලෝකෙට අයිති වස්තු. ඒ කියන්නේ ඇහැ පිනවන්න තියෙන දේවල්, කන පිනවන්න තියෙන දේවල්, අපි ඔය තියනවා කියලා හිතන දේවල්. ඒක තමයි ඔය කාම ලෝක කියන්නේ. හරි. එතකොට තන තව ලස්සන දැනක් තියෙනවා. දැන් කාමය කියන්නේ එළියේ තියෙන වස්තු නෙවෙයි. ඔව් සංකප්ප රාගු පුරිසස්ස කාම. මේ හිතේ තියෙන සංකල්පයයි කාමය කියන්නේ. අපි හිතන්නේ එළියේ තියෙන වස්තු ටික ගොඩ ගහගත්තහම කාමය කියලා නේ. එහෙම නෙවෙයි. ඒව ගැන හිත වැඩ කරන හැටි වලයි කාමය තියෙන්නේ. හරි. ඒක කියනවා ඒ නේතේ කාමා. මේ කාමය කියන්නේ මේ රූප ගොඩක් නෙවෙයි. යානි චිත්‍රානි ලෝකේ. දැන් ලෝකේ කියන්නේ මේ චිත්‍ර ගොඩක් මේ ආයතන වලින් පෙන්නන. ඒව නෙමේ කාමය කියන්නේ. කාමය කියන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මනුෂ්‍යයාගේ කාමය කියන්නේ මේ හිතේ ඇති වෙන සංකල්පන. ඒකට එතනයි මේ සුද්ධ කරන්නේ නැති. බාහිරෙන් නෙමේ යෝග කරන්නේ. ඒතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමා. විදිහේ දේශනාවක් තියෙනවා. එතකොට ඒ ගෙවෙන්නේ එතකොට කාමාශ්‍රව තමයි ඉස්සෙල්ලා ගෙවෙන්නේ. අපි කාම ලෝකෙන් තමයි මිදෙන්නේ, ওই රූප වලින් මිදෙනවා කියනකොට. රූපේ අනිච්ච සංඥාව දකින්න දකින්න රූපෙන් මිදෙන්නේ. රූපේ මොකද්ද හටගන්නේ ඇයි? නිරෝධේ මොකද්ද දකින්නකොට දකින්නකොට රූප වලට අහු වෙන්නේ නැති ගානට යනවා ටිකෙන් ටික. ඒක දකින්නකොටම ඔය මෙනෙහි කරගන්න පුළුවන්. වතුරට එබෙන බල්ලා වගේ කියන රූපෙට රැවටුනේ මෙහෙමයි කියලා නිකන් ඒ උපමාව හරි මතක් කරගන්න පුළුවන් නම් ඕක තමයි අර භාවිතා බහුලී කතාව කියන්නේ. ආයෙ ආයෙ මතක් කර කර දෙන්න ඕන. අපේ ඇහැටත් අපි රැවටෙන්නේ මෙහෙමනේ කියලා මතක් කරනවා නේද? එතකොට වෙඩෙන්නේ අනිච්ච සංඥා.
පීරිසියට රැවටුනේ කොහොමද කියලා මතක් කරගන්නේ කොහොමද?
පීරිසිය තියනවා කියලා දැනගත්තේ කොහොමද කියලා බලන්න. එතකොට පේනවා ඇහෙන් දැකලා. ඇහෙන් දැක්කේ නැත්නම් දැනගන්නේ නැහැ නේ. ඇහෙන් දැක්කා කියන්නේ අර වතුරට ඉබුන බල්ලා වගේ නේද? උත් ඇහෙන් දැකලා නේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවේ. ඒත් අපිත් ඇහෙන් දැකලා තමයි පීරිසියක් තියනවා කියලා හිතන්නේ. ඇහෙන් දකින්නවා කියන්නේ මොකද්ද? වර්ණ සටහනක් ඇහැ හදලා දුන්නා. ඒක හිතෙන් දැනගත්තා. ඒකට ඔබ හිත ඇතුලේ වුණ දෙයක් නිසා එළියේ තියෙන දෙයක් නෙවෙයි දැන්. එළියේ තියනවා කියලා අපිට කියලා තියෙන්නේ අපේ හිතම. විඥානෙමයි. ඒක විඥානේ කරන මායාව. හරි. දැන් වතුරේ බල්ලා ඉන්නවා කියලා බල්ලාට කිව්වේ බල්ලාගේ විඥානේ. ක විඥානේ කරපු මායාවක් නිසා ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒක පීරිසයක් එළියේ තියනවා කියලා කිව්වේ අපට අපේ හිත. අපි මෙච්චර කල් හිතාගෙන ඉන්නේ පීරිසය තියෙන හින්දායි පෙන්ුනේ කියලා. එහෙම නෙමෙයි. ඔව ටිකට තමයි එන්න ඕනේ. ඉතින් ආයතන පිරිසිඳ දකින්න කියන්නේ ඕකට. නැහැ පිරිසිඳ දැක්කා වගේ ඊළඟට ආතත්. කාය ආයතනෙත් පිරිසිඳ දකින්න. අල්ලල බලනවා කියලා වෙන්නේ toy රැවටීමම නේද? ඒ ආයතන වෙන වෙනම මෙනෙහි කරන්න. එහෙන් දකින්න එකට විතරක් ගන්න අර බල්ලව මතක් කරගන්න. ඒ බිඳීම හරියට අර වතුරේ ඉන්න බල්ලා පටවිය අපෝ තේජෝ වායෝ කියනවා වගේ වැඩ. රූපෙට අහුවෙලා ඉවරයි. තේරෙනවද? රූපේ බැසගෙන ඉවරයි. ඊට පස්සේ ඒ රූපේ කඩ කඩ බලනවා ඒක මොකක්ද කියලා. ඒක ලෝකෙට අයිති පූර්ව ප්‍රතිපදාව. ඒකට තියෙන තණ්හාව අඩු කරගන්න කරන වැඩක් නිසා තණ්හාව නූපදින ස්වභාවය නෙවෙයි. මේ අත්තංගමය කියන්නේ දැන් මේ ඇහැ විඥානේ කියපු හින්දා දැනගත්තා. එතකොට ඒ දැනගත්තු ටික හිත ඇතුලේ වුණ වැඩක්, චේතනා ගොඩක්. ඕක දකිනකොට එළියේ පීරිසිය පිහිටනවාද? ඒකෙන් මිදෙනවා. අර මෙහෙම රැවටීමෙන් බලපු හින්දානේ පීරිසිය තිබුණේ. මේ ඇහැ වැඩ කරන මේ ඇත්ත ඇති හැටි දැක්කනම් ඕක හිතේ ඇති වුණ චේතනාවක් විතරයි. එතකොට එළියේ පීරිසියක් පිහිටනවාද? නැහැ. ලෝකය ටික ටික අයිනේ. රූපේ අනිච්ච සංඥාව වඩන්න ඕන රූපයෙන් මිදෙන තාක්කා. හරියට ඕක දකිනකොට වඩනකොට වෙන්න ඕන ප්‍රතිඵලයේ තමයි රූපය පිහිටන්නේ නැති ගානකට එනවා. අත්තංග. එදාට කියත හැකි ගන්න කාම ලෝක වලින් මිදුණා. කියලා. ඒ කාම වස්තු වලට අහු වෙන්නේ නැහැනේ ඊට පස්සේ ලෝකෙට අයිති රූප වලට. ලෝකයට අයිති රූපයක් දැනගත්තා නම් දැනගන්නේම ආයතනකින්. ආයතනකින් කරන්නේ මුලාවම. ආයතන නිසා හටගන්න විඥාණයෙන් අපි රවට්ට. නෝක හිතට කියන්න ඕන. හිතට කියන්න නම් ওই මුලින් කියපු ටික ඉස්සෙල්ලා තේරුම් ගන්න. දැන් මම කියන්නේ මේ භාවනාව වඩන්න කලින් මේක දැනගන්න. හල තේරුම් ගන්න ඕනේ මෙහෙම දෙයක් නේ වෙන්නේ. මත ඒක තේරුම් ගත්ත කෙනාට තමයි ඊළඟට අනිච්ච සංඥාව වඩන්න පුළුවන්. කියන්නේ රූපේ මොකද්ද, සමුදේ මොකද්ද, අත්ංගමේ මොකද්ද කියලා අනුමාන ඥානයක් ඇති කර ගන්න ඕනේ. මෙහෙම දෙයක් නේ මෙතන. එහෙම කෙනාට ආය ආය ඒක මෙනෙහි කරනකොට ටිකෙන් ටික අවබෝධය වැඩි වෙනවා. පරණ පුරුද්ද බලවත් හින්දා තියෙනවා කියලාමයි
හිතෙන්නේ.
ඒ පුරුද්ද කඩා ගන්න නම් ඒක තමයි භාවිතා බහුලී කතා. ඉතින්ලා මේක හරියට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තේ නැත්නම් බෑ. ඉතින් මෙතන වැරද්දක්මයි වෙන්නේ කියන එක පැහැදිලිව තේරුම් ගන්න. ඒක තමයි සම්මා දිට්ඨිය ඇති කරගන්නවා
කියන්නේ.
ඔව් හිතන්න විදි ගොඩක් තියෙනවා. හරි. සත්වයේ කූඹියෙක් හිටියනම් ඌට මේක පීරිසියක් වගේ පේයිද? අපි උනත් දැන් මයික්‍රොස්කෝප් එකක් හරි ටෙලස්කෝප් එකක් හරි අරන් ඕක බැලුවොත් එතකොට පීරිසිය වගේ නෙමෙයි වෙන්නේ. හරි. ඒ සමහරට ඌකේ තියෙන මේ ලොකු ලොකු සිදුරු පේයි මේක ලොකු කරලා බලුවොත්. දැන් එහෙම පේනුම් නැතුව. ඒකෙන් තේරුම් ගන්න මේ ඇහැ කරන රැවැට්ටීමක්. දෘෂ්ටි මායාවක් ඒක අවබෝධ කරගන්න. ඒකයි මංගේ ඔක තේරුම් ගන්න හිතන්න එක එක විදි තියෙනවා. ඒ විදිය නෙමෙයි මේ කියන්නේ. ක්‍රමේ ඕගොල්ලෝ තම තමන් හොයා ගන්නවා. එන්න ඕන අවබෝධය මේකයි. කියන එකයි මේ මේ දහමෙන් ගන්න. ඊට පස්සේ තමන් තමයි වඩන්නේ. මොන භාවනාව කළත් කමන්නේ මේ අවබෝධයටයි එතකොට එන්නේ. හයම වෙන්නේ ඔය සිද්ධියමයි අපට පේන්නේ නැති වුණාට. නුවණින් හිතුවොත් හැයි රූපේ චක්කු විඥානයේ කියන මට්ටම වගේම තමයි කණයි සද්දේ සෝත විඥානයේ කියන්නේ. ආයතන හයම ඔය විදිහම. බෑ උතන තේරුම් ගන්න ඕන මේ විඥාණයෙන් කියන කතාවක් තමයි හැයි රූපේ බෙදන එක. විඥාණය කරන මායාවක්. නැතුව එහෙම තියෙන හින්දම නෙවෙයි. අනතනයි අපිට පේන්නේ නැති තැන.
ඇහැ උපදන්නේ විඥානය.
ඇහැ උපදන්නේ විඥානය. කවුද කියන්නේ ඇහැක් තියනවා කියලා? ඇහැ කියන්නේ නැහනේ අපිට මම ඇහැ කියලා. අපි මේ විඥානය තමයි කිව්වේ මෙහෙම ඇහැක් කියලා. දැන් අපි දැන් අපිට නම් දැන් ඇහැ කියනකොට කන කියනකොට ඔන්න හිතේ මැවෙනවා නේද? මෙහෙම දෙයක් කියලා. දැන් අපි උපදිනකොටම අන්ධ වෙලා තිබුණා නම් එහෙම සද්ද ඇහෙනවනේ අන්ධ වෙලා තිබුණාට ඇහැ වැඩ කරන්නේ. හරි. සද්ද ඇහෙනවා. හරි. දැන් ඇහෙන්නේ කණෙන් කියලාත් අපි නිකන් අහලා තියෙනවා. හැබැයි අන්ධ වෙලා හිටපු කෙනෙකුට දැන් අපිට කන කියනකොට එන සටහන මතක් වෙයි. උපතින්ම අන්ධ වුණා. මතක් වෙන විදිහක් නැහැ. ඒක තේරුම් ගන්න මේ අපේ හිතම දාපු එකක් තමයි අපි මේ කන කියලා හිතාගෙන. ඒක නෙමෙයි ඇත්ත කන. මේ ඇහින් පෙන්නපු දෙයකට අපි කන කියලා හිතාගෙන ඉන්නවා මිස. සද්දාහන්නේ මේ කම්පෙත්තෙන් නෙමෙයි කියලා අපි දැනටම දන්නවනේ නේද? එනට අපි නිකන් සම්මතේදී කන කියලා කියන්නේ මේ කම්පෙත්තට. මේක ඇතුලේ කම්බරේ හරියේ වෙන කම්පන ටිකක් මේ ඔහමනේ ඇහෙන්නේ නේද? හරි නෑ එතනනේ කන. එනට අපි හිතන් ඉන්නේ වෙන එකකට කන. ඒ වගේම අපි හිතන් ඉන්නේ වෙන එකකට ඇහැ කියලා. නියම ඇහැ නෙමෙයි ඔය. මාංශ මස් ගොඩකට අපි හිතන් ඉන්නවා ඇහැ කියලා. මස් වලට කරන්න පුළුවන් අර ස්පර්ශ ගන්න එක විතරයි කාය ආයතන. එහෙම ඇඟිල්ලෙන් ඇන්නොත් පිදෙනවා මිස පේන්නේ නෑනේ. ඒක ඇහැ නෙමෙයි. මේ ඇහි සුදු හරිය අපි ඇහැ කියලා හිතුවට ඒ පේන්නේ නැහැ නේද ටික? නේද? දැකීම ඇති කරන ternary ඇහැ කියලා. අර අපි ඉන්න මුලාවෙන් හිතාගත්තු දෙක අපිට ඇත්ත වෙලා තියෙනවා. නුවණින් දකිනවා කියන්නේ ඕවා ටික ටික අයින් කරන. ඉත හදාගත්තු මුලාවන් ටික ටික අයින් කරනවා. හොඳයි ඕවා පුළුවන් තරම් අන්නහම ප්‍රශ්න කරන්න. එතකොට මෙහෙම වෙන්නේ කොහොමද? එතකොට මෙහෙම වෙන්නේ කොහොමද? ඒවා ප්‍රශ්න කර කර බලන්න. බෑ දැන් ඔක ධර්ම දේශනාවෙම තියෙනවා. චක්කුම් බික්කවේ අනිදස්සන. ඇහැ කියන එක දකින්න බෑ. සෝතන් අනිදස්සනන් කියන කන කියන එක දකින්න බෑ. අපි හිතන් හිටියට දකින්න පුළුවන් කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය දකින්න පුළුවන් දේවල් නෙමෙයි මේ ආයතන පහම. ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවා දකින්න පුළුවන් ඒවා නෙවෙයි කියනවා. අනිදස්සනන් කියලා. ගැඹුරට යනකොට
ඇති වෙන ඵලයක් නේද?
ඵලයක්.
එතකොට රූපය මේ ඉස්සරහින් තියෙන දේ නිසා
ඒ කියන්නේ
රූපයට
දැන් ඔන්න දැන් මෙහෙම සද්ද ඇහෙනකොට අපි හිතා ගන්නවා ඔය අතකුයි මේසෙයි ගැටිලා. ඒක හිතා ගන්නවා මිස ඒ හිතා ගන්න ස්වභාවයක් විතරයි. අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි දන්නවා මේකක් තියෙනවා මේකක් තියෙනවා කියලා. ඒ වුණාට සද්ද ඇහුණ නිසායි අපි දැනගන්නේ අරක. ඒ වගේ පෙනීම කියන සිද්ධිය ඇති වුණ නිසායි අපි දැනගන්නේ ඇහක් තියනවා.
ප්‍රසාද රූපයේ සිද්ධ වෙන්නේ අර වෙනස් වීමක් නිසා. වෙනස් වීම කියන්නේ වෙනස් වීම කියන්නේ ඒ අර හේතුයේ දැන් ඔය
හේතුඵල ක්‍රියාව.
හේතුයේ ඵලය නිසා ඇති වෙන ධර්මතාවයක් තමයි ස්කන්ධ.
දැන් කණ්ණාඩියක් තිබුණත් ඕකේ එළියේ ඒවයි ඡායාව ඇති
වෙනවනේ.
දැන් කණ්ණාඩිය දන්නේ නැහැ මම මේ ඡායාව හදනවා කියලා. හරි. ඉස්සරහා තියෙන රූප දන්නේත් නැහැ මගේ රූපේ අතන කණ්ණාඩිය ඇතුලේ වැටෙනවා කියලා. ඒ ධර්මතාවය හේතුඵල ධර්මතාවයක් විතරයි. ඔතෙන්ට කවුරු හරි බැලුවොත් තමයි ඔය කතා කියන්නේ. විඤ්ඤාණයකට අහුුණා තමයි අන්න කණ්ණාඩියක් තියෙන අන්න එළිය මෙහෙම තියෙනවා. විඥානයකට විතරයි කතා ටික හදන්න පුළුවන්.
ඒක නිකන් එන්නේ ඇතුලේ සිත දෙවියත් එක්ක සම්බන්ධ
කරන උපකරණ. ඔව් එහෙම අපිට කියලා තියෙනවා විඥානය. මේ කරන්නේ හිත එළියත් එක්ක හදනවා. ඔන්න ඔය ද්වයතාව දෙපැත්තකට බෙදීමමයි මුලාව. ඒක දැන් මේ හිතේ මුලාව අල්ලන්න තියෙන්නේ හිතෙන්මයි. ඕකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. බුරුකාරය කරන වැඩේ බුරුකාරයගෙන්මයි අහගන්න වෙලා තියෙන්නේ. ඒකයි මේක ලේසි නැත්තේ. හැයි රූපේ තියනවා කියලා කිව්වේ විඥාණයමයි. අපි ওই විඥාණයම පාවිච්චි කරලාමයි මේක ඇත්ත දකින්න හදන්නේ. මෙයා කිව්වේ බොරුවක් කියලා. එයාගෙන්ම අහගන්න හදන. ඒකයි දැන් දැන් ඇහක් තියනවා කියලා දැනගන්න තියෙන අපිට තියෙන එකම විදිහ තමයි පේන එක. කනක් තියනවා කියලා දැනගන්න තියෙන එකම විදිහ තමයි ශබ්දය ඇහෙන්නේ. වෙන කිසිම විදිහකට බෑ ඔවා තියනවා කියලා දැනගන්න. හරි.
නමුත් ඒවෙන් නෙමෙයි ඒක කරන්නේ. විඥාණයෙන්
කියනවා මේවා තියනවා කියලා. ඒවයි නෙවෙයි කියන්නත් බෑ. ඔය එකක්වත් නෑ කියනවත් නෙවෙයි. නැත්තම් සද්දේ ඇහෙන්නේ කොහොමද? ඔකයි මේක තියනවා කිව්වත් හරියන්නේ නැහැ, නැහැයි කිව්වත් හරියන්නේ නැහැ. ඇත යන දෘෂ්ටියට වැටෙන්නත් බෑ. නැත යන දෘෂ්ටියට වැටෙන්නත් බෑ. මෙතන මේ පටිච්ච සමුප්පන්න බවම දකින්න. මේ හේතු යෙදෙනකොට මෙහෙම පෙන්වනවා. ඔන්න ඕක දකින්න. මේ හේතු යෙදෙනකොට මෙහෙම හිතෙනවා මෙහෙම විද්‍යමාන වෙනවා කියන එකයි තේරුම් ගන්න. ඒකයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. මේ හේතු ප්‍රත්‍ය ටික යෙදෙනකොට මෙහෙම පේනවා විද්‍යමාන. ඒක තමයි අර හේතුඵල සම්බන්ධය. එහෙම නොවන කිසිම දෙයක් නැහැ. කියන්නේ හේතුන්ගෙන් තොරව දැනගන්න පුළුවන් පවතින්න පුළුවන් කිසිම දෙයක් නැහැ. ඕකට අයිති ඕනම දෙයක් කිව්වොත් ඕක හේතු ඵලමයි කියලා තේරුම් ගන්න. හේතු ප්‍රත්‍යමයි. පටිච්ච සමුප්පන්න දෙයක්මයි. ඒකට වෙනම තියෙන්න බෑ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි දැක්කත් නැතත් පීරිසිය තියෙන්න පුළුවන්. වෙනම පිහිටවනවා. ඒ පිහිටීමමයි වැරද්ද.
හේතුඵල ධර්ම සාමාන්‍ය විදිහට ධර්මතාවය සිද්ධ වෙනවා. නමුත් අපි විඥාණයෙන් ඒවා අල්ලගෙන මේවා දෙනවා. විකාශනයක වෙනස් කරලා නංගන් දීලා එහෙම මේවා කරනවා.
දැන් අපි ඒක තමයි දැන් අනිත්‍ය දේ නිට්ටිය කරනවා. දැන් වතුරට එබෙන බල්ලා නැති බල්ලෙක්ව හදාගෙන ඌව නිට්ටිය කරනවා. එතන පැවැත්මක් දෙනවා. අතීත වර්තමාන අනාගත කියලා පැවැත්මක් දෙනවා. හරි? ඒ නිට්ටිය කරන්න බැරි කමමයි අනිත්‍ය කියන්නේ. මම ගැඹුරක් ටිකක් දෙන්න. වතුරට එබෙනකොට බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවානේ. ඔය බල්ලා නිට්ටිය කරනවා කියන්නේ මේ බල්ලා අතීතෙත් හිටියා දැනුත් ඉන්නවා අනාගතෙත් හිටියා කියන එකනේ. ඔන්න ඔයම නිට්ටිය කරන්න පුළුවන් කම නැහැ. ඔන්න ඔකට තමයි අනිත්‍ය කියන්නේ. හරි. නිට්ටිය කරන්න බැරි කම තමයි අනිත්‍ය. අපි මේ තියෙන දේ අනිත්‍ය කරනවා නෙමෙයි මේ. නිට්ටියව පිහිටවන්නම බෑ. පිහිටනවා කියන්නේ නිට්ටියකල. ඒ පොඩි පැවැත්මක් හරි දුන්නා. පවතින බවක් දුන්නා. නිට්ටිය කියන්නේ. නෝක තමයි බව කියන්නේ. පවතින බව. ඒ බව බව කියන එකෙන් අයින් වෙනවා මේ අනිත්‍ය දකින්න කොට.
බාය පිටව ගමන් ඊට පස්සේ ආයෙසරක්
ඒක. ඒක ගැන ඊට පස්සේ දිගින් දිගට යන්න ඕනේ.
ඊට
මේ ඔව් අනිත්‍ය සංඥාව කියන එක දකින්න පිහිටන් නැතිකමමයි. හරි? පිහිටන් නැතිකම කිව්වට පේන්නේ නැතිකම නෙවෙයි. විත්‍යමාන වෙනවා. ඒක හේතු ප්‍රත්‍යය. ඒ හේතු ප්‍රත්‍යය හින්දා පේනවා. තියනා වගේ හිතෙනවා. හැබැයි ඒ පේන දේ ඒක හේතු ප්‍රත්‍යයෙන් ඇති වුණ ඵලයක් නිසා වෙනම හේතුන්ගෙන් තොරව පවත්වන්න පිහිටවන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ පීරිසිය දකිනකොට තේරුම් ගන්න ඕන මේ හේතු ප්‍රත්‍ය නිසා එහෙම පේනවා. හැබැයි මේ හේතු ප්‍රත්‍ය නැත්නම් ඔහොම පීරිසියක් කියලා දෙයක් එළියේ තියෙන්න බෑ. පීරිසියක් නෑ කිව්වට වඩා වෙනස් කතාවක් ඔය කියන්නේ. තියනා වගේ පෙන්눔 කරන ස්වභාවයක් තියෙනවා. ඒ හින්දා නෑ කියන්න බෑ. හැබැයි මේ අනිත් හේතු ප්‍රත්‍යයන්ගෙන් තොරව එහෙම එකක් වෙනම තියෙන්න බෑ. ඒ කියන්නේ අපි දැක්කේ නැත්තම් අතන පීරිසියක් තියෙනවා කියලා කතාවකට යන්න බෑ. අපි ඕකට ගිහිල්ලා තියෙනවා.
පැහැදිලි කරන්න පුළුවන් උපරිම වචන ටික ඔය.
ඊට වඩා අමාරුයි ඉතින්. ඒක තමයි මේ දහමේ හැටි. හැබැයි ඒක දකින්න බැරි දෙයක් නෙවෙයි. අවබෝධ කරන්න බැරි දෙයක් නෙවෙයි. අනිත්‍ය කියන එකේ තේරුම නිට්ටිය කරන්න බැරි බව. එතකොට යමක් නිට්ටිය වුණොත් තමයි ඒකෙන් අපිට සුඛයක් තියෙන්නේ, සැපයක් තියෙන්නේ. අනිත්‍ය වෙනකොට සුඛ කියලා දෙයක් නැහැ. සුඛ නැති එක තමයි දුක්ඛ කියන්නේ. අපි සුඛ කියලා හිතුවනම් ඒ දුක. අපි ලෝකයා ඉන්නේ අනිත්‍යයේ නිට්ටිය සංඥා. දුක කියන එක සුඛ කරගෙන ඉන්නේ. ඔය දෙකම කරන්නේ මේ පිහිටීම තුල නිට්ටය කරනවා. පිහිටීම තුල සැපයක් සැපයි කියලා හිතනවා. සුබයි කියලා හිතනවා. ඒකට අසුබ. ඊළඟට අනාත්ම එකත් ඕකම. ආත්මිකල්ලාස. ආත්ම ස්වභාවයක් හිටින්න බෑ අනිත්‍ය එනකොට. කියන්නේ පිහිටවන්න බැයි නම් කොහෙත් ආයිතිකාරී කවුරු හරි ගැන කතා කරන්න බෑ. ඔන්න ඔය ටික තමයි ඇත්තටම ගැඹුරුයි. හැබැයි ඔය ටික ඔළුවේ තිබුණත් වරදින්නේ. මොන තැනකට ගියත් කොහෙන් ඇහුවත් ගන්න ඕන ඔන්න ඔය දැක්මයි කියන එක ඔළුවේ තියාගන්න එතකොට වරදින්නේ. ඒක දහම නම් මේක. කියන විදිය වෙනස් වෙන්න පුළුවන්. තේරුම් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඔය දේ කියන්නේ නැත්නම් ඒක දහමත් නෙවෙයි. මොකක් තේරුම් ගන්න. කියන්නේ Tamanට පුළුවන් වෙනවනේ මේ කියන කතාවට මේ ලෝකෙට අයිති දෘෂ්ටියක ඉඳන් කියන්න. ලෝකෝත්තර පැත්ත මෙන්න මේ වගේ දෙයක් කියන නුවණක් එනවා. ඒක આવොත් ඒක සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය ඇති වුණා නම් ආර්ය මාර්ගයට වැටෙනවා. එහෙම වුණා නම් බුදුදහමේ ප්‍රයෝජනේ ගත්තා. ඒකට තමයි අපි මේ ලැබුණ අවස්ථාවෙන් ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනේ ගන්න උත්සාහ කරන්නේ. හරි. ඉතින් මේ කියන ඒවා කොම එක සැරේ තේරෙන්නේ නැහැ. අපි තාම උත්සාහ ගන්නවා තේරුම් ගන්න. ඒ වුණාට අර මාර්ගය මේකයි බුදු කෙනෙක් වෙන්නකෝ මාර්ගය නොවන දෙය මේකයි කියලා දැක්මක් නම් එන්නේ. කයි බය නැතුව කියන්න පුළුවන්. ඒ එහෙම ගතියක් දහමේ තියෙනවා. ඔය පොයිටික කියන්නේ දැන් මාත් ඔය දේ දකින්න කලින් ඔය කියපු දේවල්මයි මමත් කළේ. අනිත්‍ය බලනවා කියලා ඉතින් තියෙන දේ වෙනස් වෙනවා කියලා කියා හිටියා. හැබැයි මේකේ දැන් පේනවා ඒක දහම නෙවෙයි කියන එක. මේ හේතුඵල ධහම නැත්තම් පටිච්ච සමුප්පාදය කියන එක බුදුදහමේ කියන්නේ මේක ඕක දකින්න කියලා නේද? අනිත් ඒවා අපි ඔය හදාගත්තු දේවල් නේ. කේක ඒවා කරන්නේ නැහැ. ඔය දැක්ම ආවට පස්සේ කරන්න දේකුත් තියෙනවා. ඔක තේරුම් ගත්තා කියන්නේ හැමතිස්සෙම එහෙම පේනවා කියන එක නෙවෙයි. අපේ පරණ පුරුද්දට අපි රවටිලාමයි දකින්නේ. මේ පිරිසේ තියනන්න පිරිසියක් තියනවා කියලාමයි හිතෙන්නේ. ඒකට අර සිහියයි නුවණයි යෙදුනොත් විතරයි අපිට ඔක පෙන්වන්න පුළුවන්. මේ මෙතන වෙන්නේ රවටීම මෙතන නුවණ යොදන්න ඕන කියන එක. සති සම්පජන්නේ යොදන්න. සති සම්පජන්නේ. හොඳයි එහෙනම් අදට ඇති නේද? බලන්න ඕන සමහර විට කාර්කේ තිබුණා දෙන්නම්. ඒ අනිත් තැන් වල නම් බෙදුවා. ආ තියෙනවා. එදා ගත්තද? ආ හරි. අනේ හොඳයි. කව ලොකු ධර්ම දානයක්. මෙහාට විතරක් නෙමෙයි ඕන කෙනෙකුට තමයි තමන්ට ඒවා. ඒකත් මන් දීපක එකක් නෙමෙයි. හාමුදුරු කෙනෙක් ඔය අනිච්ච සහ සූත්‍රේ විස්තර කරනවා. මේ සිංහලෙන් තියෙනවා ඒක තේරුම්. ඒක හොඳයි. මටත් හම්බෙන් ජාති කියන්නේ දැන් මෙහෙම දෙයක්. දැන් අර භව කියන එක පෙන්නේ භවපච්චා ජාති. දැන් මේ දැන් තීරිසියට අපි ජාතියක් උපතක් දෙනවා. භවයක් දීලා. අතීත වර්තමාන අනාගත කියපු ගමන් ඒකේ දෙයක් උපද්දන. දැන් භව නැත්තම් තියෙන භව නැත්තම් ඔය උපතක් ගැන කතා කරන්නේ. ඕකේ. ඒ අනිත් පැත්ත තමයි එතෙන්ට පැවැත්මක් දුන්නා කියන්නේ මෙතෙන්ටයි පැවැත්ම දීලා තියෙන්නේ. ඒක අතීතේ මට ඒක අතීතේ දේකටනේ අතීතේ දැනගන්නෙත් මමනේ. වර්තමානයේ ඔක දැනගන්නෙත් මම අනාගතේ දැනගන්නෙත්. ඒකට මටයි මේ බව පැවැත්ම දීලා තියෙන්නේ. පැවැත්ම දීපු ගමන් මම ඉපදුන දවසක් තියෙනවානේ ජාති. පටන් ගත්ත දවසක් තියෙනවා. ජාති. එතනත් ටිකක් හිතන්න ඕන තැනක් තමයි. ගැඹුරු තැනක්. භවපච්චා ජාති. තියෙන බවක් හිතන හින්දාමයි ඒ දෙයක් ඉපදින්නේ. දැන් වතුරට එබෙන බල්ලා ගැන හිතන්න. බල්ලට තියෙන ඉන්න බවක් කියලා හිතන හින්දාමයි ඌට උපතක් දුන්නේ. එළියේ ඉන්න බල්ලට. ඒක දෙනකොට අනිත් පැත්තේ බල්ලත් ඉපදින්නේ. ඒක අද්දකින් නෑ ඉන්න. ඔය ගැඹුර තියෙන අර බාහිය සූත්‍රය එහෙම අන්තිමට කියන ටිකේ. දිත්තේ දිත්ත මත්තන් වුණා නම් එවිට බාහිය ඔබ එයින් නොපිහිටයි කියලා කියනවා. බාහිර දෙයින් නොපිහිට. බලය ඒ කියන තේරුම් වලට වඩා ඔක වෙනස්. කර්ම රැස් කිරීම වෙනවා. හැබැයි ඔය වචන ටිකෙන් කියන ටිකෙන් ඔක අවබෝධ වෙන්නේ නැහැ. අර වචනෙන් පාඩම් කරගෙන නිවන් දකින්න ගියාම වෙන දෙයක් ඕක. අර පටිච්චසමුප්පාදේ උපාදි තේරුම් ටික පාඩම් කරගෙන කී කියා ඉන්නා නේද? ඔක අපි කිරිබත් ගඩහඳුර කරපු වැඩක් ඉතින් ඒක. හොඳයි කරපු වැඩේ. ඉන්නට අපි දැනගන්න ඕනේ දැන් එතනින් එහාට යන්නේ කොහොමද කියලා. ඔය කියන්නේ මොකද්ද විපාක පිණිස කර්ම සකස් වීමයි කියලා කියනවා නේද? ඒක කටපාඩම් කර ගැනීමයි දැකීමයි දෙක. ඒ කර්ම සකස් වෙනවා කියන එකේ තේරුම් ගන්න මේ පැවැත්මක් දෙන හින්දායි අපිට ඒක ගැන ඊළඟට ක්‍රියා කරන්න පුළුවන්. පීරිසියට පැවැත්මක් දීපු හින්දායි පීරිසියක් ගැන කතා කරන්න හිතන්න ක්‍රියා කරන්න ඕන දෙයක් කරන්න පුළුවන්. කර්ම කරන්න පුළුවන් වෙන්නේ එතකොට. එතකොට භවපච්චයා ජාති. ඒ කියන්නේ බාහිරය ගැන කතා කළාට ඊළඟට එන්නේ ඔකේ අභ්‍යන්තරේ. බාහිරේ තියෙන හින්දා තමයි අභ්‍යන්තරේ තියෙන්නේ. මම ඉන්නේ. බාහිර ලෝකයෙන් මිදෙනකොට ඉබේම මිදෙන්නේ අභ්‍යන්තරේ. ඒ කියන්නේ විඥාණයෙන් මගේ දෙපැත්තකට බෙදනවා කියලා. ඔය බෙදීම නවත්තපු දවසට කිසිම දෙයක් නැහැ. ඔකේ අනිත් පැත්ත තේරෙනද? එළිය දෙයක් තියනවා කියලා හිතනකන් තමයි මෙහෙ මම ඉන්නේ ඔකත් දකින්. එළිය දෙයක් නැති වුණ දවසට නිකන් හිතන්න ඇහැක් ඕන වෙයිද අපිට දකින්න? දකින්න දෙයක් නැත්තම් ඇහැකින් වැඩක් තියෙයිද? එන ආයතන නිරෝධය. දෙයක් තියනවා කියලා විශ්වාස කරනකන් අපිට ඇහැ ඕන. මතකේ වෙනම දෙයක් මතක තියෙන්න පුළුවන්. නෑ ඒක තමයි මම මෙතන කිව්වේ අර දැන් මේ කියන්නේ දැකීමක් නෑ සීමක් නෑ එහෙම මට්ටමක් නෙවෙයි. ඒ ටික තියෙන. හරි. මෙතන හරි හරි කම්ප්ලෙක්ස් අර පැත්තට වැටෙන ආකාර ඒකයි දැන් මේක බලන්නේ නැතුව තර්කෙටම අහුවෙන්නේ නැහැ මේ අවබෝධෙත් එක්ක වෙන දෙයක් මෙතන තියෙනවා. තර්කෙන් පෙන්වන්න පුළුවන්. එහෙනම් අපිට අර හිතාගන්න ටිකක් අමාරුයි ඒ හින්දා තමයි ආයේ ආයේ මේක මෙනෙහි කර කර බලන්න ඕන. ටිකක් මේක ගැන අවබෝධය එනකොට පේනවා එහෙම නොවුනා නම් මොකද්ද තත්ත්වය කියලා. ඒක කරන්න කලින් කතා කරාට බෑ. මොකද අපි අර පරණ දෘෂ්ටියේ ඉඳන්මනේ කතා කරන්නේ. එතකොට ඒක අපි ඒකේ නිවේයි කියලා හිතුවට අපි දන්නේ නැතුව ඒකට වැටෙනවා. එතකොට තමයි පැටලෙන ගතියක් තියෙන්නේ. එහෙම කිසිම පැටලීමක් නැහැ මේ 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 විදිහට හරියට දකින්නකොට. ඔක්කොටම උත්තර තියෙනවා. එක තැනක්වත් මේ පැටලෙන්නේ. දැන්ම නවුනොත් තමයි දැන් මම අහන්නේ ප්‍රශ්න. පස්සේ තියෙන්නේ කොහොමද වේදනාව නැතුව එහෙම අහන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඉන්නේ නැහැ මේක මේ හරියට මෙහෙම දකිනකොට. ඒකත් ඉතින් තේරුම් ගන්න ඕන දැන් අපේ කෙලෙස් මට්ටමට අවබෝධ වෙන දෙයක් තමයි අපි ඔය කතා කරන්නේ කියන එක. හරිම ඇත්ත දකින්න ඕක කර ප්‍රඥාවන ප්‍රත්‍යක්ෂ ඥානෙම එන්නවා. මේක මෙහෙම දෙයක් වගේ කියලා කියන එක විතරයි මේ කියන්නේ. ඒක හරිම කියලා ගන්න එක. ඒක try කරලා බලන්න. එතකොට තව තව කලින් නොදකපු දේවල් දකින්න පුළුවන්. ඒක ප්‍රඥාව වැඩිමත් එක්ක වෙන දෙයක්. ඒක මේ විදිහ හරි කියලා හිතෙනවා නම් තව තව ටිකක් ඒක කරලා බලන්න. මෙනෙහි කර කර. ඊළඟට සාකච්ඡා කරන්න. එතකොට තමයි ටික ටික තමයි හිතන්නේ අර මුලම දවසේ හුගට වඩා දැන් ටිකක් අවබෝධ වෙනවා. අහනවා තමයි ඔය. ආයි ආයි ඔබට අදාළ දේවල් අහන්න පුළුවන් නම් හොඳයි.
විඥානීය දෙපැත්තක මහානිදාන සූත්‍රය කියන විදිහට.
ඔව්. මහානිදාන සූත්‍රය තමයි වැදගත්ම සූත්‍රය මේ ගොඩාක් අය අමතක කරන. දෙපැත්ත. රොබට මිටි දෙකේ උපමාව දෙන එකයි. සරියුත්තං ද්‍රෝයි කොට්ටිතං ද්‍රුවංගේ සාකච්ඡාව. පටිච්ච සමුප්පාදේ කියන්නේ. තේ ඔය සූත්‍ර උදව් වෙනවා ව. තේරුම් ගන්න. තේ ඔය පටිච්ච සමුප්පාදයේ ගැඹුරුයි කියන්නේ නිකන් නෙමෙයි අපි උඩින් හිතන අර මේ සරලව දෙන තේරුම නෙවෙයි ඊට වඩා ගොඩක් ගැඹුරක් දකින්න තියෙනවා. ඒ තේරුම දැනගන්න එක හොඳයි. එතනින් එහාට අපි මේක හැම මොහොතේම සිද්ධ වෙන දෙයක් කියන එකට දාන්න. එතකොට මේ අවබෝධ කරගන්න අර කලින් නොදැකපු දේවල් දකින්න. හොඳයි. එහෙනම් මේ කාලය තුල ඔයගොල්ලෝ භාවනා කළා, හොඳ සීලයක් රැකුණා, ප්‍රඥාව වැඩුණා, සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඒවා මහානිසංස කුසල් වෙනවා, කුසල් සම්භාරයක් රැස් කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. පින් රැස් කරගත්තු මොහතක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්වා. සතුටටපත් වෙලා දිවිසිරු වැඩි දියුණු කරගෙන උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේකා යම්කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් කපල උපද්‍රවයක් රෝග පීඩාවක් වෙන්න තියෙනවනේ ඒ සෑමගෙන් අප ආරක්ෂා කරන සේකා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං කරන්ති. යම්කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙ ඉන්නව නම් මේ පින් අනුමෝදන් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා තුන් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින් වල බලයෙන් අපට මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පාමාමේ බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනාවේ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඒ වගේම මේ අපේ අවිද්‍යාව හින්දා තමයි ওই ලෝකේ තියනවා තියනවා කියලා සංඛාර හදන්නේ. ඒ සබ්බේ සංඛාරා ඒවයි ලක්ෂණ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරන. අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේම මේ හිතට අරමුණ වෙන ධර්මතාවල කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති. යන බව ඇත්ත ඇති හැටි තේරුම් ගන්න. යදා පඤ්ඤාය කස්සති. එතකොට ඒ ඉච්ඡර කල් රැවටිලා ඉඳලා හිඳපු දුක කලකිරිලා අතාරින අතනි බින්දති දුක්ඛේ. ඒ සමග්ග විසුද්ධිය ඒක තමයි නිවනට මාර්ගය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ග විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ග විසුද්ධිය. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ග විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සස්.